ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sbs.com.au/sinhalese.
සූදානම් වෙමු. එහෙමනම් මේ වෙනකොට මේ ගෙවිලා කිය සතියේ ශ්‍රී ලංකාව අපේ මව්බිමේ තියෙන සුවිශේෂතා, සුවිශේෂී ප්‍රවෘත්ති, වැදගත් වන කාරණා පිළිබඳව කෙටියෙන් හෝ සාකච්ඡා කරන්නට මේ කාල සීමාව ඇතුළතදී ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ඉදිරිපත් කරන දෙවැනි අයවැය වන අතර මුදල් ඇමතිවරයා ලෙස මෙය මගේ මංගල අයවැයයි.
බොහෝ දෙනෙක් කතාවමින් තියෙන්නේ වසර 2022 සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉදිරිපත් කරපු නව ආණ්ඩුව ඉදිරිපත් කරපු අයවැය පිළිබඳව. මේ අයවැය රටට බලපාන්නේ කොහොමද, ජනතාවට ලැබෙන සහන කෙසේද කියලා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙමින් සිටින්නේ. මේ වෙනකොට අයවැය දෙවන වර කිවිමේ විවාදයත් ආරම්භ වෙලා තියෙනවා. ලබන මේ මාසේ 22 දක්වා මේක පැවැත්වෙනවා කියලා තොරතුරු වාර්තාවන්නේ. මා කැමති මනෝජ් මේ අයවැයේ තියෙන හයිලයිට්ස් කීපයක්, සුවිශේෂතා කීපයක් පිළිබඳව කතා බහ කරන්න. අපිට තියෙන කාල වේලාවත් එක්ක ඉතින් අපිට සමස්තව කතා බහ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සුවිශේෂතා පිළිබඳව ගත්තාම රටේ වඩාත්ම කතා බහට ලක් වෙලා තියෙන බොහෝ දෙනෙකුගේ පක්ෂ විපක්ෂ මතවාද අපිට හෙන මේ සම්බන්ධව මුඛ්‍ය වෙලා තියෙන විශේෂතා මොනවද මෙවර අයවැය?
බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ පළවෙනි අයවැය ලංකාවේ 76 අයවැය ඉදිරිපත් කරා. අවසාන වශයෙන් තුන්වන වරක් කියවලා දෙසැම්බර් 10 තමයි අවසාන අයවැය ඡන්දය පාර්ලිමේන්තුව පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. රුපියල් බිලියන 2284ක් මේ අවුරුද්දේ රජය අපේක්ෂා කරනවා රජයේ ආදායම් ලෙස. වියදම රුපියල් බිලියන 3912ක්. අයවැය පරතරය රුපියල් බිලියන 1628ක් ලෙස සටහන් වෙන ප්‍රතිශතයක් විදිහට දේශීය නිෂ්පාදකයෙන් 8.8%. අවදානිය වුණු විශේෂ කාරණා ගැන අපි කතා කරවතින් ජනාධිපති මන්ත්‍රී විශ්‍රාම් වැටු පිමිකමට කප්පාඩුවක් එකතු කරලා තියෙනවා. මෙච්චර කල් අවුරුදු 5 ඔවුන්ට විශ්‍රාම් වැටු පහම්බ වෙනවා. ඒක අවුරුදු 10 කරලා තියෙනවා. ඒත් එක්කම රජයේ විශ්‍රාම වයස අවුරුදු 65 ඉරණම් වන්න කටයුතු කරලා තියෙනවා. මීට කලින් මේක 60 සීමාවේ තිබුණේ. තවත් අවුරුදු 5ක් අවශ්‍ය නම් ඔවුන්ට ඉල්ලන වැඩ කරන්න කාල සීමාවක් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම පර්පචුවල් බැඳුම් කර කෝටි 850ක මුදලක් රාජ්‍ය සන්තක කරන්න පියවර අරගෙන තියෙනවා. ඔවුන්ගේ මෙච්චර කල් තියාගත්තු මුදල ඒක නිදහස් කරලා ලබා ගන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. උපාධිධාරී සේවා පත්වීම ස්ථිර කරන්න, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදන්න, විරෝධාත නියාමන අධිකාරියක් පිහිටුවන්න, වාහන අනතුරු වලට ලක්කරවතින් අනතුරට ලක්කරපු පුද්ගලයාට බද්දක් අය කරන්න, පාසල් වෑන් පෞද්ගලික බස් නිරෝධ රථ වලට සහන දෙන්න කටයුතු කරලා තියෙනවා. මේවා පෞගේ කාලේ කොවිඩ් නිසා අවදානමට ලක්වුණු දේවල්. සෑහෙන කාලයක් ඔවුන්ගේ වෘත්තිය කරන්නෙම නැතුව ගත කරපු කාල සීමාවක් තිබුණා. ඒත් එක්ක බැංකු හා මූල්‍ය සේවා ආයතන වල වැට් බද්ද 18% ඉහළණම් වල තියෙනවා. සුරා බද්ද, ඒ කියන්නේ දුම් වැටි සහ මත්පැන් ඉහළණම් වල තියෙනවා. රුපියල් කෝටි 2000ට වැඩි ආදායම් ලබන සමාගම් වලින් 25% බද්දක් අය කරන්න නිර්දේශ කරලා තියෙනවා. දේශපාලන පරිගණීම් වලට ලක් වෙච්ච අයට වන්දි ගෙවන්න රුපියල් කෝටි 10ක් තවත් වෙන් කරලා තියෙනවා මෙවර අයවැයනුත්. අතුරුදන් වුවන් වෙනුවෙන් වන්දි ගෙවන්න රුපියල් කෝටි 30ක්. මන්ත්‍රී විමධ්‍යගත අරමුදල 150,000 වැඩි කරලා තිනවා. ඔවුන්ට සපේන වාර්ෂික ප්‍රතිපාදන ප්‍රමාණය කියන්නේ වැඩ කරලා තිනවා ජනතාවට වැඩි කරන්න. රාජ්‍ය සේවකයන්ට යතුරු පෙදු දෙන්න කෝටි 50,000 වෙන් කරලා තිනවා. දිලිඳු පවුල් වලට සහන මල්ලක් දෙන්න රුපියල් කෝටි 1,500ක් වැය කරලා තිනවා. රාජ්‍ය සේවා වැටුප් විෂමතා ඉවත් කරන්න නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණය කරලා තිනවා. අලුත් ව්‍යවසාය ලියාපදිංචි ගාස්තු වලින් ඉවත් කරලා තිනවා. අලුත් බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒ සඳහා ලියාපදිංචි ගාස්තුවක් නැහැ. අලුත් අයවැය යෝජනා අනුව රාජ්‍ය ආයතන වල දුරකථන වියදම 25% අඩු කරලා තියෙනවා. ගැබිනි මාතාවන් රුපියල් 10,000ක පෝෂණ මල්ලක් වසර දෙකක් දෙන්න නිර්දේශ කරලා තියෙනවා. ඒත් එක්කම ජාතික පාසල් 1,000ක් කරන ව්‍යාපෘතියට කෝටි 530ක් තවත් වෙන් කරන්න තීරණය කරලා තියෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ශ්‍රී ලංකාවේ සාකච්ඡා වෙනවා. දැනට තියෙන 300 ගණනක් වන ජාතික පාසල් දහසේ සීමාවට ගෙනියන්න යෝජනාවක් තියෙන අතර තමයි මේ මුදල් වෙන් කිරීම කරලා තියෙන්නේ. ග්‍රාම නිලධාරි කොට්ටාස මට්ටමින්ම හැම ග්‍රාම නිලධාරි කොට්ටාසයකටම සංවර්ධනය සඳහා ප්‍රතිපාදන මූල්‍ය ප්‍රතිපාදන දෙන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට නිෂ්පාදන පහසුකම් සලසන්න කෝටි 500ක් වෙන් කරලා තියෙනවා. මේ ආකාරයෙන් බැලුවාට පස්සේ අයවැය මෙවර මේ විශේෂිත කාරණා ඔස්සේ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරා 76 වන අයවැය විදිහට.
අපි දන්නවා දැන් මාධ්‍ය මගින් සමාජ මාධ්‍ය මගින් විශාල කතාබහක් ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙනවා මේ අයවැය සම්බන්ධව. කොවිඩ් තත්ත්වයේ හින්දා රටේ ආර්ථිකයට දැඩි ලෙසින් බලපාපු හින්දා මේ තත්ත්වයේ පිළිබඳව බොහෝ දිනෙක විවිධ කෝණවලින් කතාබහ කරනවා අපිට දක ගන්නට පුළුවන්. මා කැමති මේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායම්වල මේ සම්බන්ධව දරන අදහස් සහ මතවාද පිළිබඳවත් කෙටියෙන් හෝ සාකච්ඡා කරන්න. මොනවද ඒ සම්බන්ධයෙන් වාර්තාවන කරුණු මනෝජ්?
පොදුවේ දිල්රුක්ෂි විපක්ෂ කණ්ඩායම් අයවැයට විරුද්ධයි. ආණ්ඩුව ඇතැම් කණ්ඩායමුත් ජනතාවට ප්‍රමාණවත් සහන දෙන්න බැරි වුණා කියන කාරණය සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් ඇතැම් මන්ත්‍රීවරු මේක සාධනීයව මේ වගේ කාලෙක කරපු වැඩක් විදිහට අර්ථ දැක්වුවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කිව්වේ මේක මේ සෝමාලියානු ඉතියෝපියානු පන්නේ අයවැයක් කියලා. විශේෂයෙන්ම ජනතාව අපේක්ෂා කරපු කිසිදු සහනයක් මේ අයවැය තිබුණේ නැහැ. ජනතාව රවට්ටපු හිස් ලියවිල්ලක් විතරයි කියලා විපක්ෂ නායකවරය සඳහන් කරා. දැන් 16 වෙනිදා ඉඳලා ඔවුන් පොදුවේ ජනතාවගේ හඬ විරෝධයක් විදිහට අරගෙන එන්න කටයුතු සූදානම් කරලා තිනවා. ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ මේක ඊන්දාඩිය දාන අයවැයක්, ජනතාවට අධික ජීවන වීදමට කිසිම යෝජනාවක් කරලා නැහැ. ඒ හින්දා මේක යම් විදිහට ජනතාවට හිතකර අයවැයක් නෙමෙයි කියලා විජිතගේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු පත්‍රිකාවට සඳහන් කළා. ලබන අවුරුද්දේ රජයේ වියදම කෝටි ලක්ෂ 5000ක් නිසා ලොකු අයවැය හිඟයක් පියවන්න කෝටි ලක්ෂ 23000ක් ණයට ගන්න සිදු වෙන නිසා ජනතාවගේ ඔළුවට තව ණය කන්දක් පාත් වෙනවා කියලා තමයි ඔවුන්ගේ පැත්තෙන් සඳහන් කළේ. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ විරුද්ධ අදහස් දක්වුවා. රටේ දරුණු අසංගතයක් පැතිරෙමින් තියෙන අවස්ථාවක ආණ්ඩුව සෞඛ්‍යයට වෙන් කරපු මුදල් පසුගිය වසරට වඩා බිලියන 6කින් අඩු කරලා තියෙනවා. ඒ හින්දා මේක සෞඛ්‍යයටවත් ප්‍රමුඛත්වය දුන්නු අයවැයක් නෙමෙයි කියලා රුවන් විජේවර්ධන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකවරය සඳහන් කළා. මේ ආදී වශයෙන් විපක්ෂයේ විවිධ අදහස් මතු කරද්දී ඊයේ වාස්තුවේ නායකකාර ඇමතිවරයාගෙන් විමසුවා මාධ්‍ය. ඔහුත් කිව්වේ මේක ජනතාවට සහන දීලා නැහැ, ඒ පිළිබඳව සාකච්ඡා කරන්න ඕන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයසිරි ජයසේකර මන්ත්‍රීවරයා රාජ්‍යමතිවරයා කිව්වා මේක අයවැය මේ වෙලාවේ මෙහෙම අධ්‍යයක් ඉදිරිපත් කරයි කියලා හිතුවේ නැහැ. නමුත් ඒක යම් සාධනීය කාරණයක් තියෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරපු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා අපි දැක්කයේ කියනවා මේක මේ සරදියල් පන්නේ අයවැයක්. සරදියල් උත්තරේ තියෙන ජනතාවගෙන් අරගෙන නැති ජනතාවට දෙන එක. හැබැයි ඊට වැඩි ටිකක් වෙනස් දෙයක් බැසිල් රාජපක්ෂ ඇමතිවරයා කරලා තියෙනවා. සරදියල් හොරෙන් ගත්තේ මේක අයවැය මගින් යෝජනා මගින් අරගෙන තියන අයකින් අරගෙන නැති අයට දෙන්න කියලා. මේ වගේ විවිධ අදහස් පළ වුණා අයවැය ඉදිරිපත් කිරීමෙන් පස්සේ.
මීළඟට මේ බොහෝ දෙනෙකුගේ අවධානයට සහ කතාබහට ලක්වුණු කාරණාවක් තමයි එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය සඳහා සිදු කෙරෙනු පත්වීම්. විශේෂයෙන් මෙහි සභාපති තනතුරට පත් කරලා තිබුණේ පූජ්‍ය ගල්කුඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ. මේක බොහෝ දෙනෙකුගේ මතවාදයට විවාදයට ලක්වුණු කාරණාවක් බවට පත් වෙලා තිබුණා. 13 දෙනෙකුගෙන් යුක්ත මේ කණ්ඩායමේ යම් යම් වෙනස්කම් සහ මෝනට පැවරෙන බලතල සම්බන්ධව යම් වෙනස්කමුත් පසුගිය කාලවකවානුවේදී සිද්ධ වුණා. මම කැමති මනෝජ් මීළඟට මේ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය, එතකොට ඒ බලකායට මතුණු යම් යම් විවේචන හරහා සිදුණු යම් වෙනස්කම් සහ ඒ විවේචන එල්ලුණේ කොයි වගේ පාර්ශ්වවලින්ද කියන කාරණාව සම්බන්ධයෙන් සවිස්තරාත්මකව මීළඟට ඔබෙන් තොරතුරු දැනගන්න.
ඔව්, ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එක රටක් එක නීතියක් සඳහා ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටුවා. මේක බලතල සීමා කරමින් ජනාධිපතිතුමාම අතිවිශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරා. අලුත් ගැසට් නිවේදනයට අනුව මේ කාර්යසාධක බලකායට මෙතනින් ඉස්සරහට පැවරෙන්නේ ලංකාවේ එක රටක් එක නීතියක් සංකල්පයේ ක්‍රියාත්මක කිරීම ගැන විවිධ පාර්ශ්වධරණ අදහස් හා මතවාද සැලකිල්ලටගෙන, ඒ වගේම මේ සංකල්පය අධ්‍යයනය කිරීමෙන් පස්සේ ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණික වෙච්චි සංකල්පමය රාමුවක් ඉදිරිපත් කරන්න යෝජනා ඉදිරිපත් කිරීම විතරයි. එතකොට මේ මුලින් නිවේදනය කරපු ගැසට් නිවේදනයේ තිබුණා අධිකරණ අමාත්‍යංශයේ පනත් කෙටුම් පත් පිළිබඳව සලකා බැලීම යනාදී කරුණු මෙවැනි බලතල මේ කාර්යසාධක බලකායට පැවරෙනවා කියලා අපි දන්න විදිහට මේ තීරණයත් එක්ක අධිකරණ ඇමතිතුමා ජනාධිපති නීතිඥ අලි සබ්‍රී අධිකරණ ඇමතිතුමාත් අකමැත්තෙන් හිටියා. ඔහු මේ තීරණයට විරෝධය පළ කළා. තමන්ගේ ඇමති ධුරයෙන් වගේම මන්ත්‍රී ධුරයෙනුත් ඉල්ලාස් වෙන්න ජනාධිපතිතුමාට ලිපි බාර දුන්නා. නමුත් මේ ඉල්ලාස් වීම බාරගෙන තිබුණේ නැහැ කියලා වාර්තා වුණා. විවිධ පාර්ශ්ව ඔබ කිව්වා වගේ මේ කාරණය සම්බන්ධයෙන් විරෝධත්වය පළ කළා. විපක්ෂයේ කොමත් එතන හිටියා. ඇතැම් අය කිව්වේ මේ නීතිය සම්බන්ධයෙන් කාරණයකට නීතිය දන්න කෙනෙක් විෂය දන්න කෙනෙක් පත් කරන්න අවශ්‍යයි කියන මතවාදය ගොඩ නැගෙමින් තිබුණා. මේ කොමිසමේ සමාජිකයන් විදියට කටයුතු කරපු මහාචාර්ය දයානන්ද බණ්ඩා ඒ වගේම කටිකාචාර්ය මොහොමඩ් ඉන්තිකා කියන සමාජිකයන් දෙදෙනා මේ බලකායෙන් අයින් වුණා. ජනාධිපති කාර්යසාධක බලකායෙන් අයින් වුණා. මේකට තවත් සමාජිකයෝ තිදෙනෙක් අලුතෙන් පත් කරා. ඊට පස්සේ රාමලිංගම් චක්‍රවර්ති කරුණාකර විශේෂයෙන් දෙමළ ජනතාව නියෝජනය කරන කෙනෙක් හිටියේ නැහැ කියලා බොහෝ දෙනෙක් අදහස් පළ කළා. එක රටක් ක්‍රීඩිකයක් හදද්දී සියලු දෙනාටම බලපාන වෙලාවේ තම තමන්ගේ ජන කණ්ඩායම් වල අදහස් කියන්න දෙමළ ජනතාව නියෝජනය කරන කෙනෙක් නැහැ කියලා අඩුපාඩු මෙතනින් පිරුණා. ඒත් එක්කම රාමලිංගම් චක්‍රවර්ති කරුණාකර නෙක්ක යෝගේශ්වරි සද්ගුණ රාජා ඒත් එක්කම අයියාම් පිල්ලේ දයානන්ද රාජා මේ තුන්දෙනාම දැන් පත් කරලා තියෙනවා. එතකොට සමාජිකයන් සංඛ්‍යාව 14ක් දක්වා දැනට වැඩි වෙලා තියෙනවා. ඒ අනුව පැවතුණු තත්ත්ව ටිකක් සමනය වෙන හැඩක් පේන්න තියෙනවා.
දැන් එහෙමනම් මේ කණ්ඩායමට අයත් වෙන සම්පූර්ණ සමාජිකයන් ගණන සහ මේ අලුත්පත් කිරීමුත් එක්ක මේ අලුත් සමාජිකයන් කවුද කියලාත් අපි කැමැති මනෝජ් දැනගන්න.
ඔව්, ගල්ගොඩත්තේ ඥානසාර හිමියන් මෙහි සභාපතිත්වය දරනවා. ඒත් එක්කම ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ත සේනානායක මහත්මිය තමයි මෙහි ලේකම් විදිහට පත් කරලා තියෙන්නේ. ඊට අමතරව මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහාචාර්ය සුමේද සිරිවර්ධන, එන් ජී සුජිත් පණ්ඩිතරත්න, නීතිඥ ඉරේෂ් ශනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, ඒත් එක්කම ඉරන්ද නවරත්න, පාණි වෑවල, මෞලවි මොහමඩ්, ඒත් එක්කම ඛලීල් රහ්මාන්, අසීස් නිල්සාදීන් කියන මහත්වරු මෙහි සමාජිකයන් විදිහට කටයුතු කරනවා. දැන් එතකොට අලුතෙන් පත් වුණු තුන්දෙනාත් ඊට අයිති වෙනවා. ඒ තුන්දෙනා තමයි කලින් සඳහන් කරපු විදිහට රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේශ්වරි සද්ගුරු රාජා සහ අයියාම් පිල්ලේ දයානන්ද රාජා. මේ තමයි දැන් සමාජිකයේ විදිහට කටයුතු කරන්නේ. එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය.
SPS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sps.com.au/sinhalese.
සතිය ශ්‍රී ලංකේ පුවත්වීම සුම යටතේ අපි මීළඟට අවධානයට ලක් කරන්නට කැමති තවත් විශේෂිත කාරණා දෙකක් පෞගිය සතියෙන් වාර්තා වුණු. ඔබ දන්නවා මේ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්වුණු රතන හාමුදුරුවන් තවදුරටත් ඒ මන්ත්‍රී තනතුර රැක ගැනීම සඳහා දරනා උත්සාහය සහ පක්ෂයේ නීට මතුවන විරෝධය පිළිබඳව තියෙන කතාබහ. මේ සම්බන්ධව අලුත්තරතුරු වාර්තා වුණා. මොකද උන්වහන්සේ අධිකරණයට ගිහිල්ලා තිබුණා පසුගිය සතියේදී. මේ ප්‍රවෘත්තිය වටා ගෙතෙන අලුත්තරතුරු මොනවාද මනෝජ්?
ඔව්, තමන්ගේ පක්ෂ සමාජිකත්වය අහිමි කරන්න අපේ ජනබල පක්ෂය ගත්තු තීරණය බල රහිත කරන්න කියලා ඉල්ලා අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරා. ඒ පෞගේ 11 වෙනිදා පෞගේ බ්‍රහස්පතින්දා තමන් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කරන බවට ප්‍රකාශයක් නිකුත් කරන්න කියලා උන්වහන්සේ ඉල්ලුවා. තමන්ට එරෙහිව ඉදිරිපත් කරපු චෝදනා පත්‍රය, ඒ විමර්ශනය කරපු විනය කමිටුවේ නිර්දේශ බල රහිත කරන්න කියලා මේ පෙත්සමෙන් ඉල්ලලා තියෙනවා. පෞගේ ඔක්තෝබර් 14 වෙනිදා අපේ ජනබල පක්ෂයෙන් රතන හාමුදුරුවෝ ඉවත් කරලා තියෙනවා කියලා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නා. මැතිවරණ කොමිෂන් සභාව තමන්ට ඔක්තෝබර් 15 වෙනිදා දුරකථන ඇමතුමක් දීලා මේ බව දැනුම් දුන්නා කියලා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. අපේ ජනබල පක්ෂයේ මහලේකම් සභාපති, පාර්ලිමේන්තු මහලේකම්, මැතිවරණ කොමිසමේ සභාපති, කොමිසමේ සාමාජිකයින් මේ ඇතුළු 11 දෙනෙක් මේ පෙත්සමේ වගඋත්තර කරන විදිහට නම් කරලා තියෙනවා. තමන් පක්ෂයෙන් නිරපන්න අරගෙන තියෙන තීරණය අත්නෝමතික නීති විරෝධී පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි තීරණයක් කියලා තමයි අතුරුලේ රතන හාමුදුරුව පෙත්සමෙන් දන්වලා තියෙන්නේ.
තවත් විශේෂිත කාරණාවක් සහ අවධානයට ලක් වුණු කාරණාවක් බවට පත් උනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මාධ්‍ය හමුවක් කැඳවමින් යම් විශේෂිත ප්‍රකාශයක් සිදු කරපු සිරිල් ගාමිණී පියතුමන්ට එරෙහිව නැකුණු ඒ ක්‍රියාදාමය පියතුමන්ව උසාවියට කැඳවල තිබුණා. ඒ සම්බන්ධව යම් ප්‍රකාශයක් ලබා ගන්නට බොහෝ දෙනෙක් හිතුවා උන්වහන්සේ සමහරලාවට මේ අත්අඩංගුවට ගනීවද්ද කියලා. හැබැයි එහෙම සිද්ධ වුණෙත් නැහැ. මේ සිදුවීම හා සම්බන්ධව ගොනු වෙන කරුණු පිළිබඳව සවිස්තරාත්මක ඔබෙන් තොරතුරු දැනගන්න කැමතියි මනෝජ්. මොකද උසාවිය තීන්දුව බවට පත් වෙලා තිබුණේ?
ඔව්, උසාවිය තීන්දුව කරලා තිබුණා මේ පියතුමන් ගොනු කරපු පෙක්ෂම ලබන අප්‍රේල් 4 වෙනිදා යළි කැඳවන්න. මේකට හේතු වුණේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විපතට පත් වෙච්ච අය සම්බන්ධයෙන් සූම් තාක්ෂණයෙන් පැවතිච්චි යම් වැඩසටහනකදී සාකච්ඡාවකදී ලංකාවේ කෙනෙක් ආපු ප්‍රශ්නයකට උන්වහන්සේ කරපු ප්‍රකාශයක් ජාතික සමගියට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙනවා කියලා රාජ්‍ය විදුලි සේවයේ අධ්‍යක්ෂවරයා මේජර් ජෙනරල් සුරේෂ් ඵලේ තමන්ට අපහාසයක් සිද්ධ වෙලා තියෙනවා කියලා ෆාදර් ටෙටිව පියතුමාට එරෙහිව පැමිණිල්ලක් සිද්ධ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න කැඳවලා තමන් වහන්සේව අත්අඩංගුවට ගනී කියන කියන නීති ක්‍රියාත්මක කරයි කියන අදහසින් තමයි උන්වහන්සේ මේ ඉල්ලීම කරේ. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තිබුණා. මේ පරීක්ෂණය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමක් කරන්නේ නැතුව පියතුමා අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයාට ලිඛිතව දැනුම් දීමක් කරලා තියෙනවා කියලා නීතිපතිවරයා වෙනින් පැනීහිටපු අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රොහාස බේසූරිය දැනුම් දීලා තිබුණා. කොමුණත් පියතුමන් මේ අත්අඩංගුවට ගනී කියන සැකය මත උසාවිය ඉදිරි පිටට පියතුමාට සහාය දක්වන්න විශාල පිරිසක් ඇවිල්ලා හිටියා. කතෝලික පියතුමන්ලා, කණ්ඩාය සහෝදරියෝ, බෞද්ධ භික්ෂුන් වහන්සේලා, ඒතකම සාමාන්‍ය පුරවැසියෝ, මේ වගේ විශාල පිරිසක් ඒ ස්ථානයට එකතු වෙලා හිටියා. කොහොමවත් මේ සියලු කරුණු සලකා බැලීමෙන් පස්සේ තීරණය කරලා තියෙනවා මේ පෙක්ෂම ලබන අවුරුද්දේ අප්‍රේල් 4 වෙනිදා යළිත් කැඳවන්න. එදාට තමයි දින දීලා තිබුණේ අවසාන වශයෙන්.
ශ්‍රී ලංකාවට උද්ගත වෙලා තියෙන අයහපත් කාලගුණික තත්ත්වය සහ එහි ප්‍රතිඵල පිළිබඳව සවිස්තර තොරතුරු දැනගනිමු. මනෝජ, අවාසනාවන්ත විදිහට පුද්ගලයන් 26 දෙනෙකු මරණයට පත් වෙලා තියෙනවා කියලායි ලංකාවෙන් තොරතුරු වාර්තා වන්නේ. අයහපත් කාලගුණ තත්ත්වය සහ ඉන් ආපදාවට පත්වුණු පිරිස සම්බන්ධව වාර්තාවන අලුත් තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, දැන් ක්‍රමයෙන් වැසි තත්ත්වය අඩු වීමක් තිබෙනවා. නමුත් ඔබට කතා කරන මේ මොහොතේ සුළු වැසි තත්ත්වයක් අපි කතා කරන මේ ප්‍රදේශයට, කොළඹ ප්‍රදේශයට ඇදහැලෙමින් තියෙන වෙලාවක්. ඔබ කිව්වා වගේ පුද්ගලයන් 26 දෙනෙකුගේ ජීවිත අහිමි වුණා. පවුල් 65,580ක පුද්ගලයන් 213,185 දෙනෙක් මේ වෙනකොටත් පීඩාවට පත් වෙලා තියෙනවා. ප්‍රාදේශීයකම් කොටස කිහිපයකට දිස්ත්‍රික්ක 7ක් නියෝජනය වන විදිහට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ නායාමයේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව බැලුවම කළුතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, රත්නපුර මේ ඩිස්ත්‍රික් වලට නායාමයේ අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙන්නේ. අපි දන්න ඉතිහාසයේ පළවෙනි වතාවට මේ නොට ලංකාවේ ප්‍රධාන මාර්ගය නුවරකොළඹ ප්‍රධාන මාර්ගය පාලකඩු ගන්නාවෙන් වහලා තියෙනවා. කඩු ගන්නව තරණය කරලා නුවරට යන පාර මේ ප්‍රදේශයෙන් වහලා තියෙන්නේ කඳු නායාමක් සම්බන්ධයෙන්. ඒ తాවකාලිකව මේ වලට ජලයේ බැස යාමේ පද්ධතිය සකස් කරමින් තිබෙනවා. අද දවසේ තමයි මේ පාර අරිනවද කියලා උදේ 10ට තමයි තීරණය කරන්න ආයේ. සහදීන් කාලිනෝ ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා සාකච්ඡා කරන්න නියමිතයි. ඉතා කෙටි කාලයක් තුළ වැස්සෙන් යම්මාකර ගම් වතුර තත්වෙන් කඳු නායාමෙන් විශාල පිරිසක් පීඩාවට පත් වෙලා තියෙනවා. මුලින් කිව්වා වගේ ජීවිත 26ක් අහිමි වෙලා තියෙනවා.
අපි ගිය සතියේ මේ වැඩසටහනෙන් කිව්වා යම් ඉඟියක් මේ වෙනකොට පළවෙමින් තියෙනවා අනාවැකී සහ පුරෝකතන සිදු කෙරෙමින් තියෙනවා ලංකාවේ කියලා. මේ දෙසැම්බර් මාසය කොවිඩ් තත්ත්වය හා සම්බන්ධව අවධානම් මාසයක් බවට පත්වේවි. කොවිඩ් තත්ත්වයේ යළි හිසේසවීමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙමින් තියෙනවා කියලා. ඒ සම්බන්ධව තියෙන කතා බහස දැනට ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව අලුත්ම තොරතුරු වලින් අපි මේ අද දවසේදී සාකච්ඡාව එහෙමනම් අවසන් කරමු.
ඔදිලොක්ෂිත ශීඝ්‍රව ඉන්නත් කරන වැඩසටහන ශ්‍රී ලංකාවේ බොහොම සාර්ථකව සිද්ධ වෙනවා. දැන් එතකොට බූස්ටර් එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබුණා. රට සම්පූර්ණයෙන් විවෘත කරාට පස්සේ ඉදිරි පෙළ සේවකයින්ට බූස්ටර් එන්නතක් ලබා දෙනවා කියලා කිව්වා. ඒ නිර්දේශය අනුව ඒ ප්‍රකාශය වගේම දැනට ලක්ෂයකට අධික පිරිසකට තුන්වෙනි මාත්‍රාවක් එහෙම නැත්නම් බූස්ටර් එන්නතක් ලබා දීලා තියෙනවා. කොමුණත් ජනතාවගේ හැසිරීම් තමයි අනාගතයේ තවදුරටත් කොවිඩ් වර්ධනය වෙනවා නැද්ද කියන එක තීරණය කරන්නේ. පහුගිය දින කීපේ 700ට අධිකව ආසාදිතින් වාර්තා වෙලා තිබුණා. දැන් ඊයේ දිනේ 697 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ අනුව 700 සීමාවේ දැන් දෛනික ආසාදිතින් හඳුනා ගන්නවා. ඒ වගේම කොවිඩ් මරණ 23ක් ඊයේ තහවුරු කරලා තිබුණා. ඉතින් මේ අනුව බැලුවට පස්සේ ආයමත් ක්‍රමයෙන් මේ ඉලක්කම් වැඩි වෙනවා හොඳ පැත්තට මේ නරක පැත්තට. ඉතින් ශ්‍රී ලංකාවේ දෙසැම්බර් මාසයේ වන විට වැඩි අවදානමක් අවම කරගන්න මේ වන විට දැනුවත් කරමින් කටයුතු කරමින් ඉන්නේ.
බොහොම ස්තුතියි මනෝජ් මේ ගෙවිලගේ සතිය ශ්‍රී ලංකාවේ විශේෂිත තොරතුරු එකතු කරන්නට. අපේ මේ විශේෂංගයට සම්බන්ධ වීම පිළිබඳව සතිය ශ්‍රී ලංකේ පුවත් විමසුම සමගින් ලබන සතියේ සඳුදා අපි නැවතත් හමුවෙමු. ආයිබෝවන්.
ආයිබෝවන්. බොහොම ස්තුතියි දිලොක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.